ඔබතුමාට විනාඩි 19ක් කාලයක් තියෙනවා.
ගරු මුලසිරුවන් සභාපතිතුමනි, ශිෂ්‍ය මිස්තුදයන්ට අවස්ථාව ලබා දීම ගැන, ඒ වගේම ආදරණීය මිත්‍රයෙක් වහිතරම මේ IMF එකට යෑම සහ මේ ජයග්‍රහණයක් නොවුනා විදිහට පෙවුනට මේ විශේෂ ජයග්‍රහණයක් ලැබිය යුතුව තිබුණ කෙනෙක් තමයි හස්සරි සිල්ලමැතිතුමා. එතුමාගෙන් පස්සේ කතාවක් ලැබීම ගැනම ඉස්ලාම ස්තුතියන්ත වෙනවා. මහිතර හර්ෂ කියපු ගොඩාක් කරුණු එක්ක එකඟ වෙන්න පුළුවන්. ඒ බොහොම සාධනීය. මම දැක්කා එතුමා විතරයි විපක්ෂයේ හැටියට කොන්ද කෙලින් තියන් IMF එකට යෑම. මම දැක්ක එතුමාගේ ට්වීට් එක, මම කැමතියි කොන්න පාර්ලිමේන්තුවේම කියවන්. තවත්ම සුබවාදී. මොකද මේකෙන් වෙන්නේ? මොකද මේ IMF කියන රකුස සාමේ IMF එක තුල බිය කරගෙන බය කරගෙන ලංකාව විනාශ වෙයි කියලා හිතාගෙන මෙතෙක් කල් කරපු සියලුම දේවල් 17වක් ගියා කිව්වනේ. මම නම් දන්නේ හරි එමෙතුමා 17 වාරක් ගියාට එකපාරක්වත් මුදල් ලැබුණේ නැහැ. මුදල් ලැබුණේ ඇග්‍රීමෙන්ට් වලට ගියා, මුදල් ලැබුණේ දෙපාරයි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරේ. ඒ නිසා ගරු මුලසිරුවන් මන්ත්‍රීතුමනි, මේක මේ අපි බාරගත්තේ රට වැටිච්චම කාලේ. ඒ කියන්නේ වැටෙන්නේ ඉස්සෙල්ලා IMF ගියපු කාලයක් නෙමෙයි. විනාශ වෙලා රට වහලා පෝලිං වල මිනිස්සු මැරිලා තෙල් ටික නැතිකොට ලයිට් ටික නැතිකොට ඒ ඔක්කොම වඩා බාරගන්න මිනිහෙක් නැතිකොට ගිහිල්ලා IMF එකෙන් ගත්ත එක. ඒ නිසා මම බොහොම ගරු කරන අසසිසලා වෙතුවාට තුමාගේ ට්වීට් එකේ තුමා කියලා තිබ්බා රිලීව් ඇට් IMF live has approved Sri Lanka EFF facility. The commitment of the President RWUNP to get the job done is appreciated, notwithstanding our political differences. Professionalism of government at CBSL and ST in the process must be commended. If the previous Lord did this in 2020, tuma kiyana giya ando kare naththam karebuna athi gena tuma adu paadu kiyana be tuma. බොහොම මං හිතනවා අද විපක්ෂ නායක තුමා කතා කරපු විදිහත් හර්ෂඩි සෙල්ලමැතිතුමා කතා කරපු විදිහ අතර ලොකු වෙනසක් තියෙනවා. මට නම් මම එළියෙන් බලන් ඉඳි මට පේනවා කියලා ලොකු වෙනස. මොකද මේ මේ IMF කරුණ එතුමා දේශපාලනයට ගාවගෙන නැහැ. හැබැයි මෙතන IMF ගැන කතා කරන බොහෝ දෙනා තමන්ගේ පොදු දේශපාලනයට ඒක පටලවා තියෙනවා. හර්ෂගේ දැක්කපු වෙනස මම මේතුමවට කඩේනවා නෙමෙයි. මම දැකපු බොහොම සාධනීය කරුණා. සමහර කට්ටිය කියනවා රෝයල් කොලෙජ් එකේ දෙන්නෙක් නිසා එහෙම කිව්වද කියලා. හැබැයි එහෙම වෙන්න බෑ. එතුමා ඒක විවේචනය කරන්න ඕන තැන විවේචනය කරා. අඩුපාඩු තියෙන අඩුපාඩු පෙන්වුවා. හැමම එකක් ගැන කනගාටු වෙනවා. ගරු සභාපතිතුමනි, දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහත්තයා කියපු එකක් තමයි ඒගොල්ලන්ගෙන් ඇහුවේ නෑ, අපි මේවට සම්බන්ධ කරගත්තේ නෑ කියලා. මට තේරෙන්නේ නෑ.
ඕඩර් ප්ලීස්. ආපු ඕඩර් ප්ලීස්. ගරු සමන් පියහෙරත් මහත්තයා මුලාසනට එනවා.
හරි නැමතු
දරු මුලසිරුවන් මන්ත්‍රීතුමනි, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අද කතාවේ දිගින් දිගටම පහර කරේ IMF එක සම්බන්ධයෙන් එතුමන්ලව සම්බන්ධ කරගත්තේ නේ කියලා. මං හිතනවා මම දැකපු විදිහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කරපු හැම කතාවක්ම හැන්සාදරම් බැලුවොත් කරේ විපක්ෂයට ආරාධනා කරනවා. මම දන්නවා එකක් හොඳටම ජනාධිපතිවරයාට උමනා වුණත් අරසරි සිල්ලෝ මුදල්ම ති කරන්නේ. ඒක මම දන්නවා. එතුමා එකට කැමති වුණේ නැහැ. එතුමා පුද්ගලික කෙරෙට එන්න කැමති වුණේ නැහැ. එතුමා කැමති වුණේ පක්ෂයක් කෙරෙට එකතු වෙන්න. ඒ නිසා මම පැහැදිලිව කියනවා අද මේ ගරුත්වය ඇත්තටම එන්න තිබේ අරසරි සිල්ලෝ එතුමාට. ඒකයි මම මුලින්ම කිව්වේ ඔය කතාව. ගරු මුරසන ඔබවන මන්ත්‍රීතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ ඓතිහාසික දවසක්. ඒක නෑ කියන්න බෑ. අපි රටක් කෙරෙට විනාශම වෙලා ඉන්න වෙලාවක හැමෝම කිව්වා එක එක කතා කිව්වා ඡන්දේ තියෙනකන් දෙන්නේ නැහැ මේ ඇවිල්ලා පින් ජනාධිපති කෙනෙක්. මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. පින හරි ලැබෙන්න රටේ ව්‍යවස්ථාවෙන් ඒ ජනාධිපතිකම හම්බුනේ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනකොට අනුගමනය කරන ක්‍රමවේදයක් තිබුණා. ඉන්න අගමැතිපත් වෙනවා පාර්ලිමේන්තුව ඒකට අවස්ථාව දෙන්න ඕනේ. අනිත් අපේක්ෂක කීප දෙනෙක් දෙන්න ඊට පස්සේ රිමේනින් කාලය තුමට ඉන්න පුළුවන්. ඒ වානුව තමයි එතුමා ජනාධිපති වුණේ. පිනට හරි කොහොමට හරි මොකක් හරි වුණා. හැබැයි දැන් අවසානයේ මේක වෙලා තියෙන්නේ එකක් මිනිසුන්ට අමතක වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ දිනනකොට කවුද කිව්වේ මේක මම බාර ගන්නම් කියලා? අඬ ගහලා කියනකොට කවුද කිව්වේ බාර ගන්නම් කියලා? හරි සිරිමත්තුමා අතර ඉඳන් ඉන්න නිසා ආයත අභියෝගෙන් මං අහනවා. අර සඳුදා ඉඳන් බ්‍රහස්පති නේනකම් අපි එක දිගට සාකච්ඡා කරද්දී සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම ගන්න කියද්දී මම අවසානෙම කිව්වා අපිට ඇමතිකම් ගන්න ඕනේ නැහැ. අඩුම ගානේ ඔබතුමා කැමති 4-5 දිනේ දාලා මේ රට ස්ථාවර කරන්න උදව් කරන්න. මම කෝ ආර්ෂ ඇමතිතුමා කබීර් ඇමතිතුමා ඉරාන ඔබතුමා කැමති කෙනෙක් දාගන්න. මේ රට මෙහෙම යන්න දෙන්න බෑ. දැන් මොකද්ද කියන්නේ? අපි තමයි පොර. අපි තමයි IMF යන්න කිව්වේ. පහත භූත කතාවක් නේ කියන්නේ. අතර දීපු වෙලාවේ කටර දාගන්නේ නැතුව දැන් බොරුවට අර නිකන් ඉස්සලා යන බොරු කතන්දර ටිකක් හදාද සාධනීය කරුණු වලට එකතකයි අනිත් ඒවට ගේ නැ නේ ඉතින් සාධනීය කරු සාකච්ඡා ගන්න. අර හර්ෂණ සිල්ලමතුමා කිව්වා වගේ අද මේ පාර්ලිමේන්තුවේ කට්ටියක් පසුතැවෙනවා. කට්ටියක් පරාජිත වෙලා වගේ මානසිකත්වයක ඉන්නවා. ආ දැන් මුන්ට IMF ආවා අයියෝ අපි ඉවරයි එහෙම කියලා කට්ටියක් ඉන්නවා. සමහර කට්ටියක් හුරේ දානවා IMF මොනවායි අර හර්ස සිල්ලමෙත්තුමක් වගේ මේක හුරේ දාන්නවත් පරාජිත වෙන්නවත් දැන් නෙමෙයි. මේ ආරම්භය පවණයි. මහා ලොකු දුරක් තව යන්න තියෙනවා. මේ රට විනාසයි. මේකට හැම දේශපාලන පක්ෂයක්ම ඉතිහාසෙම මේකට වග කියන්න ඕනෙමයි. දැන්වත් අවස්ථාවක් තියෙනකොට ඒකට එකතු වෙන්නේ නැතුව අර කකුලෙන් අද ඇද පතෝල වගේ ලිස්ස කොයි වෙලාවකරි රනිල් වික්‍රමසිංහ පාරේ මරලා දානවා වගේ ලොකු ආතල් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න සෙට් එකක් ඉන්නේ ගැන මම ලංකාවේ උපදිච්ච ගැන මම කරකාට වෙනවා. ඇත්තටම මොකද අපේ ලංකාවේ දේශපාලනයන්නේ එතරම්යි තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? දැන් හරිසරි සිල්වා මහත්මයාත් කිව්වා මොකද්ද බැටළුවම් පොරවගත්ත රු මොකද බුල්ස කිව්වා. හරි බැටළුවම් පොරවගත්ත. හැබැයි ඉතින් මෙහෙම මෙතන බැටළුවම් පොරවගත්ත මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ උන් නැහැ නේ අපිට. සජිත් ප්‍රේමදාස මහත්මයාට දීපන් විපක්ෂයේ සම්පූර්ණ කණ්ඩායම මේ ඉන්න මුළු විපක්ෂය මේ පාර්ලිමේන්තුවේ මේක කණ්ඩායමකට අවුරුද්දකට මේ ප්‍රශ්න කොට දාගන්න. දැන් බොරුවට මේ පැත්තට බැලනවලුකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ වෙන මොනවද කරන්නේ? මේ රටේ ඉන්න ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කරද්දී විපක්ෂය බාරගන්නේ නැතුව එතුමන මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න මෙතන කරන්න ඕන නම් මම ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්මයා විවේචනය කරපු කෙනෙක් ඇරියට මේ මන්ත්‍රීවරු ඔක්කොම විවේචනය කරන්න ඇති. හැබැයි වුණ අද තේරුම් ගන්නවා රනිල් වික්‍රමසිංහත් එක්ක වැඩ කිරීමේ පාසුකම්. එතුමාට මේ දිගේ තියෙන දැනුම ගැන ඔවුන් මං හිතනවා ඉතා හොඳින් තේරුම් අරන් ඉවරයි. කරු මුරසන ඔබට මන්දිතුමනි ලෝකෙ දියුණු වෙච්ච හැම රටක්ම මේ වගේ වැටලා තියෙනවා. අපි ගත්තොත් උදාහරණයකට ජපානය හිරෝෂිමා නාගසාකි බෝම්බෙන් පස්සේ මිනාස කියලා නැත්තරම ඇති වුණා. අපි ගත්තොත් ජර්මනිය දකුණු අප්‍රිකා සිංගප්පූරුව මේ හැමම ඒගොල්ලන්ට වැරදිච්ච දැන් තිබුණා. ඔවුන් වැරදිච්ච දැන් හරියට මොකද ඒගොල්ලන් කරගත්තේ කොහොමද සාර්ථක වුණේ? වැරදිච්ච තැන හොයාගත්තා හඳුනාගත්තා. ඒ වැරද්ද ඔවුන් පිළිගත්තා. අපේ රටේ වෙන්නේ නැහැ කවුරුත් වැරදි කරා කියලා පිළිගන්නේ නැහැ. ඔක්කොම හරි. ඔක්කොම රජවරු ඔක්කොම හරි. රටක් විදියට සාමූහිකව රටවල් එකට වැඩ කරා. අන්න අපේ නැති එක. සාමූහික වැඩ කිරීමක් නෑ අපේ රටේ. තනි තනියෙන් ගේම් ගහන්නේ. එයා ජනාධිපති වෙන්නමයි ඕනේ. එයාගේ පක්ෂමයි එන්න ඕනේ. එයාමයි එන්න ඕනේ කියන තනි මානසිකත්වයේ තියෙන. දියුණු රටවල් ඔවුන් සාමූහික රටක් වැඩිච්ච වෙලාවෙ එකතු වුණා. ජයග්‍රහණය සඳහා තනි තනියම හිටියේ නෑ. මමයි කින් කියලා කියන්න කවුරුත් කැමති වුණේ නෑ. අපි ඔක්කොම එකතුලා රටක් හැදෙන්න දිනුම තමයි ඔවුන් හැමදාම සාමූහික වුණා. අපේ සාමූහිකත්වයක් නැතිවීම තමයි අපිට කෙලවීමේ පළවෙනි විපාකය. ගරු මුරුදුනෝබර මන්ත්‍රී අපේ මොකක්ද වෙන්නේ? අපේ ලංකාවේ රට වැටුණොත් ඒකට පෝස්ට් මෝර්ටම් දිනනවා. අපි කියනවා අරු නිසායි වැටුනේ. මූ නිසායි වැටුනේ. අර ප්‍රතිපත්තිය නිසායි වැටුනේ. අර රනිල් වික්‍රමසිංහ මහත්තයක මේ මං කිව්වා වගේ අමුවෙන් කිව්වේ නැහැ. නමුත් එතුමා කෝ පරණ දේවල් අමතක කරමු කියලා. පරණ කෙනාට අර ජනාධිපතිගේ අතෙන් මේක වුණේ, මේ ජනාධිපතිගේ අතෙන් මේක වුණේ, මේ අගමැතිගේ කාලේ මේක වුණේ කියලා වැඩක් නැහැ. දැන් අපි මේක වෙලා ඉවරයි. වෙලා ඉවරෙච්ච ගොඩ ගන්නවද නැත්නම් අර තනි තනියෙන් ගේම් ගහලා ඡන්දයක් තියමු ඔය ආපු මුදලුණු ඡන්දයක් තියමු කියන මානසිකත්වයේ ඉන්නවද කියන එක පිළිබඳව රටේ මිනිස්සු තේරුම් ගනි. අර මොකද්ද කිව්වර පුංචි බබෙක්ගේ තියන්න ඡන්දයක් බලන්න පුළුවන් නම් ඡන්දයක් තියන්න. යකෝ මේක ඡන්දයක් තියෙන වෙලාවක්. මේ රටට කෙලවෙලා තාම හරියට ගෙවන්න බෑ. කවුරුත් ආණ්ඩුවක් කැමැත්තෙන් ගෙවයි දායිද ඔච්චර ලොකු බදු ප්‍රමාණයක්. කවුරුත් දායිද විදුලි බිල ඔච්චර මෝඩකමට දැන දෙන ඡන්දයක් තියෙනවනේ වැඩි කරයිද? නෑ. මේ රට හැමදාම මෙහෙම වුණේ ගරු මුලසිනෝබර මන්ත්‍රීතුමනි, අපේ රටේ දේශපාලඥ දේශපාලනය කරේ මිනිසු සනසන්න. මිනිසු සනසන්න රටේ ආර්ථික තත්ත්වය තේරුම් නොඅරගෙන වැඩ කිරීමේ ප්‍රතිවිපාකයේ අඩුම ගානේ අපිට අර හරිසිසල මැතුව බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් කියලා තියෙනවා. මේම වෙච්ච එකෙන් හරි මේ ප්‍රශ්න ටික මේ රිෆෝම්ස් ටික ලංකාව තුල ඇති නොවුනොත් රට කවදාවත් හැදෙන්නේ නෑ මගේ මුලසිනෝබර මන්ත්‍රීතුමනි. ඇයි අපි මේක තේරුම් ගන්නේ නැත්? ඇයි අපි තාම කුවක වැටිලා වැටිලා මන්ත්‍රීවරු පාරේ මරලා ගෙවල් ගිනි තියලා රටේ දේශපාලඥයාට මුනිසු කෙල ගන්න දැනට ඇවිල්ලා තාම බැරි නම් එකතු වෙන්න ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ දේශපාලනය කරන මිනිස්සු. ගරු මුලසිනෝබර මන්ත්‍රීතුමනි, මාස 6ක් මේ වැඩේට මහන්සි වෙලා එකඟ වෙන්න බැරි නම් ඊට පස්සේ ඕනම මගුල් ඡන්දයක් තියාගන්න බැරි නම් ඒකෙන් පෙන්නන්නේ කුවකකම නෙමෙයිද කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ගරු මුලසිනෝබර මන්ත්‍රීතුමනි, මේ වෙලාවේ බැලුවොත් එහෙම ජනාධිපතිතුමා කිසිම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුත්තක් කළා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ බීතිකාවක් තියෙනවා. ඒක මම දන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. හැබැයි රාජ්‍ය භීෂණයක් මේ රටේ නැහැ. සූදු වෑන් නැහැ. පැහැරගෙන යෑම් නැහැ. මාධ්‍ය නීදාස ඕන තරම් තියෙනවා පළු යන්න ගහන්න ඉඩ තියලා තියෙනවා. හැබැයි මම ඔබතුමාට එකක් මතක් කරනවා ඉතිහාසයට. 1948 ගරු මුලසිනෝබර මන්ත්‍රීතුමනි, ආසියාවේ ලංකාව පෝසත්ම රටක් වෙලා තිබුණා. ආනයන වියදම වලට අපේ අපනයන ආදායම වැඩි වෙලා තිබුණා. බ්‍රිතාන්‍යත් අපිට ණය වෙලායි කිය. 1948 සුද්ධ බදු ගැහුවේ නැද්ද? සුද්ධ බදු ගැහුවා. සුද්ධ මේ රටේ මිනිසුන්ට නිකං දේවල් දුන්නද? නෑ. සුද්ධ ඒවට මුදලක් අය කරා. හැබැයි සුද්දගේ කාලේ තිබ්බ එකම දේ තමයි දූෂණ ක්‍රමිතා තිබුණේ, හොරකම වංචාව තිබුණේ. ඒ නිසා තමයි සුද්දගේ කාලේ හදපු පාරවල් තාම බදුල්ලට ගිය කෝච්චි පාර තියන්නේ. ඒ සුද්දගේ කාලේ සුද්ද බදු ගැහුවා වැඩත් කරා. හොරකම අඩු නිසා කරදරේ අඩු වුණා. නමුත් අපේ දේ සිංහල දේශපාලඥ මොකද කරේ? ආපු දවසින්ම පුරුදු කරා මිනිසුන්ට නොමිලේ දැන්. දැන් බලන්න අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා මොකක්ද අර CTC ටුබැකෝ එකක් ගැන කතා කරලා පයිප්ලයින් එනවලු කොහෙන්ද ওই පයිප්ලයින් එන්නේ කාට දෙන්නේ කියලා ඇහුවා. අපි අහනවාද එයාගේ බස් වලට එන පයිප්ලයින් එක කොහෙන්ද කියලා. එයාගේ බස් එකට දුන්නේ පයිප්ලයින් කවුද දෙන්නේ කියලා. එහෙනම් එයාත් පයිප්ලයින් එක පෙන්වන්න එපා අපිට. එයාගේ සක්වල කරන්න දෙන පයිප්ලයින් දෙන්නේ කවුද? අපිට මන්නම් දන්නවා. හැබැයි ඒ පයිප්ලයින් එතකොට ඒව හරියද? නිකම් බොරු චෝදනා. අන්තිමට මම දැක්ක අර දුම්කොළ වලට මයිතනේ මෛත්‍රීපාල සිසිර මහත්තයා ජනාධිපති ඉන්න කාලේ තමයි වැඩිම බදු ප්‍රමාණයක් ගැහුවේ දුම්කොළට. ඒව අඩු වෙලා නැහැ කොතනකින්වත්. මම දන්න තරමින් නම් සත භාගින්වත් අඩු වෙලා නැහැ. මම දන්න තරමින් සිගරට් එක වැඩිම ගණන් කාලේ මේ කාලේ ඉතිහාසෙ තිබුණ. ඒ නිසා මේ තනි පච බොරු කිව්වේ සම්පූර්ණ. එතුමාගේ දේශපාලන මට කිව්වා එතුමා පුරුදු වෙලා ආවේ, එතුමා මේවා බලලා ආවේ, එහෙම කියලා බලලා ආවේ කියලා කියන අපිට කල් දෙන්න ඕන තව ටිකක් බලන්න. ඊයේ රාත්‍රී සම්පූර්ණ මේක ගැන සම්මීක්ෂණයක් කරාලු, ඔක්කොම කතා කරාලු, හල්සන්සිල්ලා මහත්තයා ඔක්කොම එකතු වෙලා මේක හොඳ නරක කතා කරලා මෙතනට එයිලා කියන මදිලු. තව කමන්නේ කල් ගන්න. හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න. කුවගෙන වෙන්න. කොහමද කුවගෙන වෙන්නේ? ඔය ඇස්සේ ඡන්දයක් ගිල්ලුවානේ. ගරු මුලසිනෝබර මන්ත්‍රීතුමනි, අපි මේ අවුරුදු 75 ඉර උනේ හේතුව නිකන් දෙන්න ගිහිල්ලා. රුපියල් 400 තෙල් දෙන්න ඕන වෙලාවේ අපි රුපියල් 120 තෙල් දෙනවා. රට වැටෙන්නේ නැද්ද? යුනිට් එකට යන වියදම වගේ තුන් ගුණයක් දෙනකොට අඩු ගානට ලයිට් එක දෙනවා. රට වැටෙන්නේ නැද්ද? ඒක වහන්න ණය ගන්නවා. ණය ගත්තම නායකයවා ගන්න බැරුවම වුණාද අපි පොඩ 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 ගිහිල්ලා හිර වෙලා බෙල්ල තොණ්ඩුවටම ආවා. හර්ෂසිල්ල මහත්තයා තව හොඳ කෑල්ලක් කිව්වා. මේ IMF එක කියන්නේ අර ගිලෙන් යන මිනිහල දාන ලණුවක් කිව්වා. අනිවාර්යෙන් ලණුව එල්ලිලා හරි දැන් ගොඩෙන්න තියෙන්නේ. දැන් කොහොමද අපි ගොඩෙන්නේ නැත්තම්? ගොඩෙන්න විදියක් කියන්න කොහෙනා? IMF එක ලණුව දුන්නා ඒක හරියට දැනගෙන මෙතුමා කිව්වා වගේ හරි ක්‍රමවේදෙට යන්න ඕනේ. හැබැයි මේ යන්න පුළුවන් වෙන්නේ කොහොමද? විපක්ෂයක් ආණ්ඩුවක් සියලු දෙනා එකතුල එක තැනකට එන්න ඕනේ. එතකොටයි මේක සාර්ථක වෙන්නේ. එහෙම නැතුව තාමත් කුවක කඹ ඇදිල්ලෙන් ආවොත් මේ රටේ කිසිම විදියකින් මේ යන ගමනේ යන්න වෙන්නේ නැහැ. මම ඔට්ටු දාලා කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා එනම් චන්දතිර ආණ්ඩුවක් ගන්න කියන්නේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දෙක වෙන්නේ. අවුරුදු එකමාරක් දෙකක්වත් දුවන්නේ නැහැ යාන්න. ඇයි? මේ ඔක්කොම වෘත්තීය සමිති වලට පොරොන්දු වෙන්න වෙනවා. අරක කරන්නේ නැහැ, මේක කරන්නේ නැහැ. උඹලා මට දෙන්න දීපන්. ඔක්කොම කරපන්. කරපු ගමන් ආණ්ඩුව කරගෙන යන්න බෑ කෙල වෙලාම යනවා. ඒ නිසා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට මූලයක් තියෙනවා නම් මම සජිත් ප්‍රේමදාස මහත්තයා නම් මේ වෙලාවේ කරන්නේ කාගේ පිටින් හරි මේ කරන්න ඕනේ රිෆෝම්ස් ටික කරගන්න එක. එතකොටයි එතුමාට රට මාල්ලේ කරන්න පුළුවන්. එහෙම තේරෙන්නේ නැහැ. අර තියෙන්නේ පුදුමාකාර කුවක කමක්. මම නැවත මතක් කරන්නේ අපේ සාකච්ඡාවල්දී අපි ඉල්ලුවේ ලැබුණු අවස්ථාව ගන්න බැරි නම් වෙන කෙනෙක්පත් කරන්න කිව්වා. හර්ෂසිල්ලට මතක ඇති. මැතුමා මම මේ කියන ඒවා බොරුද නැද්ද කියලා. අපි කිව්වා හර්ෂසිල්ලව తాවකාලික වගමැති කරමු කියලා එනවා. ඒ වෙලාවේ ඔබතුමා පක්ෂේ නායකයෙක් ඉන්නකෝ. එතකොට කිව්වා නෑ එහෙම කරන්න බෑ. මම නම් පක්ෂේ නායකයා. මම තමයි බාර ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන කෙනෙක්ට බාර දෙන්න බෑ කියලා කිව්වද නැද්ද කියලා හර්ෂසිල්ල මැතුමා හර්ද සාක්ෂියෙන් අහන්නේ. අපි ඕකට මම සටන් කරාද නැද්ද කියන්නේ. එතකොට ඒකත්
බෑ කියලා.
එතකොට ඒ කාලේ ඉඳන් කරේ කුවක ගමනේ. මේක කරනකොට කිසිම විදියකින් කැමැත්තක් එතුමට තිබුණ නැහැ. නිසා මම නැවතත් ගරු මුලසුන වල මන්ත්‍රීතුමනි මේ නිදාසෙන් පස්සේ බලයට ආපු කිසිම ආණ්ඩුවකට මොලෙන් ඒ කියන්නේ හදවතින් තමයි දේශපාලනය කරේ ගරු මුලසුන වබිනු මන්ත්‍රීතුමනි. ඒ කියන්නේ ගොඩක්ම වැඩි හරියක් හදවතින් කරපුවම හදවතින් හිතලා අපි තීරණ ගත්තම මොකද වෙන්නේ මුලසුරම වන්දුමින් අපි ගන්න ඉමෝෂනල් තීන්දු. ඒ කියන්නේ ඉලක්ක වලට නෙමෙයි. හැබැයි මොලෙන් වැඩ කරනකොට මොලෙන් තීන්දු ගන්නකොට අපි වැඩ කරන්නේ ඉලක්ක වලට. හදවතින් වැඩ කරනකොට වැඩ කරන්නේ ඉමෝෂන් වලට. එහෙම නැත්නම් අපි ගිහිල්ලා ඡන්ද වලට නොයෙකුත් දේවල් වලට කල්පනා කරලා. මම ඔබතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අභියෝගාත්මකම විෂයන් 8ක් පාස් වෙච්ච ඒවා ටික කියන්නේ මේ සභාවට මතක් කරන්න. පොහොර ප්‍රශ්නේ එතුමා පාස්. මේ ලංකාවේ පොහොර තිබ්බේ නැහැ. පොහොර ප්‍රශ්නේ එතුමා පාස්. තෙල් ප්‍රශ්නේ. තෙල් නැතුව පොලිං වල කී දෙනෙක් මැරුණාද? ඇවිල්ලා සති දෙකක් යන්න ඉස්සලා තෙල් ප්‍රශ්නේ විසඳගත්තා. තෙල් ප්‍රශ්නේ එතුමා පාස්. විදුලිය ප්‍රශ්නේ. ලයිට් පෑ 8ක් 9ක් කපලා තිබ්බ ප්‍රශ්නේ එතුමා විදුලිය කපන ප්‍රශ්නේ පාස් වුණා. IMF එක අර මොර ගගහ කිව්ව හරියන්නේ නැහැ. එන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ කියලා IMF එකෙන් පාස්. ආහාර පෝලිං යුගයක් ගෙයි, කන්න නැති වෙයි, මිනිසු වැටෙයි, එහෙම තත්ත්වයක් තිබුණා ගරු මුලසුරම් ප්‍රවන්තුමේ. ඒකෙන් පාස්. රුපියල කඩා වැටීමේ ප්‍රශ්නේ එතුමා පාස්. අල්ලගෙන කොමරල්ල දැන් රුපියල ශක්තිමත් වෙනවා. දිනෙන් දින ශක්තිමත් වෙනවා. උද්දමනය නැති කිරීමේ ප්‍රශ්නේ අපි බාරගද්දි කීයට තිබ්බේ? අද මේ 0.1 ගානක් වැඩුණා කියලා හර්ෂදිසිල්ල මහත්තයා කිව්වා. හැබැයි තිබ්බතන හර්ෂදිසිල්ල මහත්තයාට අමතකුණාද කියලා මට පොඩ්ඩක් අමතකුණා. තුමා හිතන්නේ එතුමාට අමතකුණා කියලා තුමා කිව්වේ වෙන කරුණකට වෙන්නේ නැති කියලා මම හිතනවා. ජාතිවාදය ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා පාස්. ජාතිවාදය කරට ගන්න නැති මිනිස්සෙ. ඒ වගේම විපක්ෂ නායකතුමා ගමු අපි.
ඔබතුමා කාලය අවසන්.
මට කා විනාඩි 29ක් තිබුණා. චාමර සම්පත් මහත්තයාගේ කාලය ගන්න කියලා කිව්වා. එතුමා කතා කරන්නේ නැහැ කියේ. ඒක විනාඩි 5ක් දෙන්න. වැඩි ඕනේ. කියන්න ඕනේ කිං ඉවර ගන්න. මේ ඒ වගේම විපක්ෂ නායකතුමාගෙන් පොඩ්ඩක් ගමුකෝ අපි. කරු මුනිසෝන ඔබන මන්ත්‍රීතුමනි පක්ෂයක් එක්ව තියාගැනීමට එතුමට බෑ. මේ විපක්ෂය ඇතුලේ එතුමට විපක්ෂයකට තියාගන්න බෑ. ඒකෙන් යා ෆේල්. සන්ධානයක් එක්සත්ව තියාගන්න පුළුවන්ද? එක එක සන්ධානින් එක එක පාර්ශ්වකරුව එක එක දසට එක එක කතා කියනවා. ඒකෙන් ෆේල්. විපක්ෂ එක්සත්ව තියාගන්න කිසිම විදියකින් බෑ. පක්ෂ එක්සත්ව තියාගන්න බෑ. රටේ ප්‍රධානම පක්ෂේ වීමෙන් එතුමා පේ ආණ්ඩුව පෙරලීමේතුමට කවදාවත් කරන්න බෑ එතුමා ඒකේ නුත්ෆේල් මේ වගේ ප්‍රශ්න තිබ්බ වෙලාවක ආණ්ඩුවක් ඉලේසින් පෙරලා ගන්න තිබ්බ මිනිස්සෙක් ආවද කතා කරනවා චාමර කතා හරි සමන් මට කවුද කිව්වා එතුමා කතා කරන්නේ නැහැ කියලා මම ඒ නිසා අවසන් කරන්නම් කරු මුස්ලිම් අපේ මන්ත්‍රීතුමනි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ පාර්ලිමේන්තුව තුල මේ අවල්ල ඇවිල්ලා තියෙන ස්වර්ණතම අවස්ථාව නැවත වතාවක් පැහැර හරිනවනම් මේ රටේ මෙච්චර ප්‍රශ්න දිනෙන් දින ප්‍රශ්න විසඳගෙන එනකොට IMF එක ලැබීමට රචින්නපත්තු කරයි කියලා හිනාවෙන විපක්ෂය එතුමන්ලට තේරෙන්නේ නැහැ IMF එක මාස හතක් තුල ගෙන්න ගැනීමට වෙච්ච කරපු දායකත්වයට සතුටු වීම ලොකු කරුණක් කියන එක එතුමට තේරෙන්නේ නැතුව ඇති එසා විපක්ෂයට ඒක ජෝක් එකක් වෙන්නේ නැති රචිනපතෝ එතුමා කියනවා ඡන්දයක් තියන්න කියලා. අපි ඡන්දයක් තියමු. IMF එක කරලා මේ කටයුතු ටික අවසන් කරලා මේ රටේ හරි ස්ථාවරත්වයක් අරගෙන මේ රටේ අනිවාර්යෙන් ඒ කටයුතු කරමු. සංචාරකයෝ දැන් ලංකාවට එනවා. මුදල් සල්ලි ලංකාවට එන්න පටන්ගෙන තියෙනවා. විදේශ රැකියා කරන මිනිසුන්ගේ සල්ලි ටික එනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට ලංකාවේ දැන් කාංජන විදේශ ක්‍රමැතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. තෙල් මිල මේ අලුත් අවුරුද්ද වෙනකොට විශාල අඩුවීමක් කරනවා. ඒ වගේම අවුරුද්ද අන්තිමට විදුලි බිල දැනෙන අඩු කිරීමක් කරනවා. මේවට සෝලා පවර් අරව මේවා ඔක්කොම ටික දැම්මට පස්සේ ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට අලුතෙන් අපි හිතන්න පටන් ගෙන තියෙනවා විදුලි බිල වැඩි. ඒක අපිට ඔය කරන විදිහට කරගෙන යන්න බෑ. ඒ නිසා මේ සියලු වෙනස්කම් වෙන්න ඉඩ දෙන්න කුවක විපක්ෂයක් බවට පත් වෙන්න එපා කියන ආයාචනාව කරනවා විශ්වාසය තබනවා හර්ෂදිසිල්ල වැනි කට්ටිය මේ සම්බන්ධයෙන් සටන් කරලා හරි තීන්දුවකට එළඹෙයි කියන බව මතක් කරමින් මම කියනවා බොහොම ස්තුතියි.
ස්තුති කරු අමාත්‍යමනේ මීට පස්සේ ඊළඟට ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සහ ඊට පසුබිම්වන ජාතික ආර්ථිකය පිළිබඳව කතා කරන විට මා ඉතාමත් සතුටු වෙනවා. කරුණ කීපයක් කරන්න කෙටි කාලයක් තුල හෝ අවස්ථාව ලැබීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා අද උදෙත් ඒ වගේම එතුමා ජනාධි ධූරයට පත්වෙච්ච දවසේ ඉඳන් මේ ගරු සභාවේ සහයින් පිටත කරපු කතාවල 90%කදී එතුමා කියන කතාවක් තමයි සියලු දෙනා එකට එකතු වෙලා මේ රට ගොඩනගමුයි කියලා එක. මම එතෙන්දි කියන්නට ඕනේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට අවුරුදු 2කට කලින් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව යෝජනාව ඉදිරිපත් කෙරුවේ. අපි මේක වරින් වර පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. සියලු දෙනා එකට එකතු වෙමුයි ඒ සඳහා වැඩපිළිවෙලක් හදාගනිමුයි කියන එක. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට මොන විදිහේ චෝදනා තිබුණත් නැතත් ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාත් අපේ සාකච්ඡා තුළ අවසානයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එකඟ වෙලා කමිටුවකුත් ඒ සඳහා පත් කළා. ඒ අතරවාරයේ තමා අරගලය ඇවිල්ලා ආණ්ඩු වෙනස වුණේ. වර්තමාන ජනාධිපතිතුමා පත්වීමෙන් පසු අපි එතුමා සමග සාකච්ඡා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන්. ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ගරු සභා මේ ගොඩනැගිල්ල තුළ අපි කාමරවල රැස්වීම් ගණනාවක් පැවැත්තුවා. ඒ සෑම රැස්වීමකදීම පැමිණි දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව ඇතුළේ නියෝජනය කරන 99%ක් ඒකට කැමති වුණා. කැමති වෙලා ඒකට වැඩපිළිවෙලක් හදමුයි කියලා. නමුත් මේකට විරුද්ධ වුණේ කවුද කියලා දන්න අය හැම කෙනෙක්ම දන්නවා. ඒ විරුද්ධ වීම ඇති වුණේ විපක්ෂයෙන් නෙවෙයි ආණ්ඩු පක්ෂයෙන්ම තමයි විරුද්ධ වුණේ. ඒ විදිහේ සර්වපාක්ෂික ආණ්ඩුවකට කැමති නැහැයි කියලා. නමුත් ඒ වෙලාවේ අපි අවුරුදු 2ක් තිස්සේ අපේ සටන් පාඨයේ විදිහට මේ දක්වා කරන කතාවේම කොටසක් තමයි එතුමා මේ වරින් වර කියන්නේ හැම දෙනා එකතු වෙලා මේ තියෙන ප්‍රශ්න විසඳගමුයි කියලා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම මේ IMF කොන්දේසි පිළිබඳව මම කියන්නට ඕනේ. මම ජනාධිපති වශයෙන් සිටිය කාලයේදී අවුරුදු 5කට අඩු මාස එකමාරයි. ඒ අවුරුදු 5කට අඩු මාස එකමාර තුල අපි ආණ්ඩුවක් විදියට වැඩ කෙරුවේ IMF එකත් එක්ක. ජාත්‍යන්තර මුල්ලේ අරමුදලත් එක්ක අපි වැඩ කෙරුවේ. එතකොට ඒ අවස්ථාවවලදීත් යම් යම් කොන්දේසි අපිට ආවා. අපිට කළ නොහැකි දේවල් රට තුළ ප්‍රශ්න ඇති වෙන ඒවා. බරපතල දේශපාලන ප්‍රශ්න ඇති වෙන ඒවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සමෘද්ධියට, සානාධාර සම්බන්ධයෙන් මේ පිළිබඳව අපිට නොයෙකුත් කොන්දේසි ආවා. නමුත් අපි IMF එකත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා ඒ අපිට එකඟ විය නොහැකි කොන්දේසි අපි ඉවත් කරගත්තා. ඉතින් ඒක නිසා මේ IMF එක ණයක් ලැබීම අපිට මේක සතුටු විය හැකි කාරණයක්. දැන් මේකේ තිබෙන කොන්දේසි ගත්තාම මේ කොන්දේසි වල තිබෙනවා විශේෂයෙන්ම සඳහන් කරලා මේ ඒ බෝදාර මහ පොතක් කියන්නේ අද උදේ ඉඳලා ඒක බලන්න වෙලාවක් ලැබුණේ නැහැ. මම දැන් කොන්දේසි 10ක් කියෙව්වා මූලික වශයෙන් තිබෙන. මේ කොන්දේසි 10 තිබෙනවා අප්‍රේල් අගවන විට ණය ප්‍රතිව්‍යුහකරණය සැලසුම් ඉදිරිපත් කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුයි. දැන් මේ රටේ බරපතලම ප්‍රශ්නයක් තමයි දූෂණය කියන එක. එතකොට මේ කොන්දේසි වල තිබෙනවා UN එක කියන ආකාරයට දූෂණ විරෝධී වැඩපිළිවෙලක් ස්ථිරවම මේ රටට හදන්නයි කියලා. ඒ කියන්නේ UN එකත් පිළිඅරගෙන තියෙනවා ජාත්‍යන්තරය මේ රටේ බරපතල දූෂණ වංචා නිසා තමයි මේ රට වැටුනේ කියන එක. එතකොට ඒ තත්ත්වයන් ගත්තාම අපි අද දන්නවා මේ සියලු දේවල් වලට මුල ඒ කාරණය තමයි කියන එක. ඉතින් මේ තිබෙන තත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඒ තිබෙන කරුණු අනුව මේ මම දැන් මේ දැකපු කොන්දේසි වල නම් මට කියන්නට බෑ මේ එකක්වත් අපිට විරුද්ධ වෙන්න පුළුවන් තියෙනවා කියලා මේ කොන්දේසි 10. එතකොට රජයේ ඊතා ඉක්මනින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන වෙන බද්දක් අය කර ගැනීම. දැන් මේ රටේ ගරු මන්ත්‍රීතුමනි තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආදායම් විෂමතාවය. මේ රටේ ඉන්නවා පිටරටින් ගෙනල්ලා වතුර බොන අය. එතකොට මේ රටේ ආහාර කන්න නැතුව පිටරටින් ගෙනල්ලා ආහාර ගෙනල්ලා කන පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ වගේම ඛණ්ඩ නැති ඉතා අසරණ අන්ත දුගී දුප්පත් ජනතාවක් ඉන්නවා. එතකොට මේ තත්ත්වයන් ගත්තාම මේ ආදායම් විෂමතාවය අවම කිරීම සඳහා වහාම පියවර ගැනීම අවශ්‍යයි. මේ තිබෙන තත්ත්වයෙන් අපි ගොඩේම සඳහා. මොකද එක පිරිසක් මහා සුඛභෝගී ධනපති පන්තියේ සැප සම්පත් විඳීමත් මේ රටේ කුසගින්නේ ඉන්න සෞඛ්‍ය සේවය ගත්තාම දැන් අද ඖෂධ මිල ගත්තාම ඇත්තටම ඖෂධවල මිල ගත්තාම ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍ය දුප්පත් කෙනෙකුට අද දොස්තර මහත්තයෙක් කියන බෙහෙත් තුණ්ඩුවේ තිබෙන දේවල් පාමසිකට ගිහිල්ලා ගන්න සල්ලි නැහැ. එතකොට ඒ පුජ්‍යලයට මොකද්ද වෙන්නේ? දැන් මේ ගැන මටත් අත්දැකීමක් තිබෙනවා. ඊයේ පෙරේදා මගේ දරුවෙක් පිළිබඳව වෙච්ච දෙයක්. ඒ මොකද මගේ දරුවෙක් මේ ඊයේ පෙරේදා බිග් මැච් බලන්න ගිහිල්ලා හොඳට මාසනේප වුණා. ඊයේ රෝහලට අරගෙන ගියා. එතෙන්දි දොස්තර මහත්තයා බෙහෙතක් ලියලා තිබෙනවා. එක බෙහෙත් පෙත්තක මිල රුපියල් 27.50යි. එක බෙහෙත් පෙත්තක මිල. එතකොට මම ඒක හොඳයි මම මගේ තිබෙන මට්ටමේ හැටියට මං කොහෙන් හරි හොයාගත්ත තමයි. හැබැයි ඒක එතකොට මේ කී දෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්ද මේ රටේ? මේ රටේ අන්ත අසරණ දුගීන්ට ඉස්පිරිතාලෙත් බෙහෙත් නැත්නම් ඊළඟට දොස්තර මහත්තයා ලියන්නේ පාමසියෙන් ගන්න නම් මෙහෙම කියලා ඇති වෙන තත්ත්වේ කුමක්ද? ඉතින් ඒ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම අපි බොහෝ අමාරු තත්ත්වයන්ට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනිත් පැත්තෙන් මේ බදු පිළිබඳව කතා කරන ප්‍රශ්නේදීත් මම කියන්නට ඕනේ දැන් බොහෝ දුරට හරසිල්ලා මන්ත්‍රීතුමාත් මුදල් රාජ්‍යමිතුමා කතා කළා, මේ හරින් ප්‍රනාන්දු මහත්මයා කතා කළා. හරින් ප්‍රනාන්දු මහත්මයාගේ න්‍යායයි ප්‍රායෝගික තත්ත්වයයි දෙකම තිබුණා. නමුත් හරින් මන්ත්‍රීතුමා සහ මුදල් රාජ්‍යමිතුමා බොහෝ න්‍යායාත්මක පැත්ත තමයි ආර්ථිකයේ කතා කළේ. නමුත් මම මේකේ ප්‍රායෝගික පැත්තක් ගැන මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඒ ප්‍රායෝගික පැත්ත දැන් මේ රටේ තිබෙන විරෝධතා පෙළපාලි මේ තුල රටේ ආර්ථිකයට වෙන විනාශය ගත්තාම ඉතා ප්‍රබලයි. අපි ඉතා පැහැදිලිවම පිළිගන්නවා මේ විරෝධතා කරන අයට බදු පැනවීම නිසා මේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක හරි. දැන් මහාචාර්යවරු විශ්වවිද්‍යාලවල දොස්තර මහත්තුරු ඉංජිනේරු මහත්තුරු නොයෙකුත් රාජ්‍ය සේවයේ වැඩි වැටු ඉහළ වැටු ගන්න අය මේ ඒ ඒ අයත් එක්ක අනිත් පොඩි අයත් සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල මේ ඔක්කොම එකතු වෙලා දැන් පහුගිය දවස්වල විශ්වවිද්‍යාල විරෝධතා මේ එක දිනයක් සම්පූර්ණ වැඩ වර්ජනයක් තිබුණා මුළු රටේම සියලු පාසල් වැසුණා. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් හරි ඒක අපි පිළිගන්නට ඕනේ. ඒ ඒගොල්ලන්ට දැනනා වගේම අපිටත් ඒ ආර්ථික අමාරුව දැනෙනවා. නමුත් මම රජයට යෝජනා කරන්නේ අසීරු ජනාධිපතිතුමාට මේ එන මහා විරෝධතා සහ මේ පෙළපාලි මේ මේවා පිළිබඳව සම්බන්ධයෙන් රජය මේගොල්ලන්ට යෝජනාවක් ඉදිරිපත් කරලා මේ රටේ ආර්ථික වශයෙන් බරපතල අමාරුවකට ඇල්ලලා තියෙන බව අපි කවුරුත් පිළිගන්නට ඕනේ. විශේෂයෙන්ම අපි ඉන්නේ ගිනි ගොඩක් උඩ ඉන්නේ. ඒ ගින්නට උඩින් අලු ගොඩක් තියෙනවා. ඒ අලු ගොඩේ තමයි අපි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ තත්ත්වය ගත්තාම මේ මහ විද්වතුන්ගේ වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති ඉඳලා අවසාන කම්කරුවා දක්වා මේ සියලු දේවල් ගත්තාම මේ සෑම එකක්ම පිළිබඳව රජයට යම්කිසි ඒ අයට ආරාධනයක් කරලා මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීම සඳහා එතකොට බදු කපන්නත් පුළුවන්, පඩි වැඩි කරන්නත් පුළුවන්, ජාත්‍යන්තර වශයෙන් වැඩි සහයෝගයක් ලබා ගන්නත් පුළුවන්. මේ ප්‍රධාන වශයෙන්ම මේ සඳහා යම්කිසි සැලැස්මක් වැඩපිළිවෙලක් ප්ලෑන් එකක් ඒගොල්ලන්ගෙනුත් ඉල්ලන්න ඕනේ. අපි රජයේ ඉල්ලා සිටින්න ඕනේ මේ විරෝධතා වගේම මේ විදිහේ වැඩපිළිවෙලක් දෙන්නයි කියලා. ඒ තුල තමයි හුඟක් අපිට පුළුවන්කම ලැබෙන්නේ. මොකද ඇත්තෙන්ම ඒ විරෝධතාවල සටන් පාට සාධාරණයි. නමුත් විරෝධතා එන්න එන්න රට වැටෙනවා. මේක අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ මූලික කරුණු ගත් විට ප්‍රධාන වශයෙන්ම මේ ඒකාබද්ධ වැඩපිළිවෙලකට රට යා යුතුයි කියලා බොහෝ දෙනෙක් දැන් මේ පැයකමාර තුල වගේ මම අහගෙන හිටියා. මේ ඒකාබද්ධ වැඩපිළිවෙලට අවශ්‍ය ඒ තිබෙන සංවිධාන සමග යම් වැඩසටහනක් කරන්න සැලැස්මක් හදන්න රට වෙනුවෙන් රට ගොඩගන්නේ කොහොමද, ඒ තුල අපි එකට එකතු වෙලා වැඩ කරමුයි කියන තැනකට අපි යන්නට ඕනේ. ඒකේ මූලික අංශයක් තමයි මේ IMF කොන්දේසි වල දාලා තිබෙන එක කොන්දේසියක් මම දැන් කලින් කියවපු දූෂණයෙන් වංචාවෙන් තොරව කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක. එතකොට අනිත් පැත්තෙන් ගත්තහම අපි කියන්නට ඕන රටේ දැන් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත්, කෘෂිකර්ම ශාස්ත්‍රය ගත්තත් දැන් හරියට ප්‍රධානමන්ත්‍රීතුමා ලයිස්තුවක් දුවා. මෙන්න මේවා ආණ්ඩුව පාස් 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 කියලා ලයිස්තුවක් කියෙව්වා. හැබැයි මං එතුමන්ලාට ආරාධනා කරනවා පොළොන්නරුව අනුරාධපුරේ වගේ ප්‍රදේශයකට ගිහිල්ලා ගොවි ජනතාවත් එක්ක කතා කරලා බලන්න අද ගොවි ජනතාවගේ තත්ත්වය මොකක්ද, කෘෂිකර්මාන්තයේ තත්ත්වය කුමක්ද. අද මේ රටේ ගොවියාට වී ටිකක් විකුණ ගන්න බෑ, වී වලට මිලක් නැහැ. ඒ වගේම වර්ෂාව නිසා බරපතල විදියට ඒවා විනාශ වෙලා. ඒක නිසා රටේ ප්‍රධානම කෘෂිකර්මාන්තයේ අධ්‍යාපනයේ සෞඛ්‍ය හා තාක්ෂණංශ මේ ටික පිළිබඳව යම් කිසි මීට වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය තමයි අපි දකින්නේ. ඒ වැඩපිළිවෙළ තුළ මේ අපිට අපි හොඳ වැඩපිළිවෙළක් රට තුළ ගෙනිච්චොත් අපිට IMF නෙවෙයි මීට වඩා තව World Bank, ADB, JICA, KUICA ඔය ආයතන හොඳට උදව් කරයි. දැන් ඉස්සර විදියට අපිට තවම JICA නැත්නම් ජපානයෙන් උදව් හම්බෙන්නේ නැහැ. එතකොට කොරියාවෙන් ඉස්සර වගේ අපිට උදව් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තත්ත්වයන් අපි එකට එකතු කරලා ගත්තාම අපි කල්පනා කරන්නට ඕනේ. ඇත්තටම මේ මැතිවරණ කතා සම්බන්ධයෙන් මමත් ඒ තරම් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද බරපතල ආර්ථික අමාරුවකට රට වැටිලා තිබෙන වෙලාවක හැම කෙනෙක්ම එකට එකතු වෙලා මේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් එක්කම ඊළඟට දැන් පෞද්ගලීකරණය කරනවායි කියලා මම දැක්කා ඊයේ ගැසට් කරලා තිබුණා. හොඳයි තිබුණා ලංකා හොස්පිටල් එක සහ ශ්‍රී ලංකා ටෙලිකොම්. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් එක පෞද්ගලීකරණය කළා මීට දැන් අවුරුදු 15කට ඉතර එහා වෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලෙන් 3 දෙනෙක් ඉන්නේ, මැලේසියන් සමාගමක 3 දෙනෙක් ඉන්නේ. මම ජනාධිපති කාලේ ඒකේ සභාපති හිටියේ මගේ සහෝදරෙක් හිටියේ. එතකොට මම ඒ ගැන අභ්‍යන්තරතුරු හොඳට දන්නවා. ඉතින් ඒක නිසා මේ නැවත ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහකරණයක් නැත්නම් පොජ්ජලකරණයක් කරනවායි කියන එක ඒක මොන විදිහේ කරනවාද කියලා මට තේරෙන්නේ නැහැ. මීට අවුරුදු 15කට විතර එහා මේක කරපු නිසා. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි රටක් වශයෙන් අපි හැම කෙනෙක්ම හොඳ ගමනක් යන්නට ඕන. දූෂණයෙන් වංචාවෙන් තොරව රාජ්‍ය පාලනයක්, රාජ්‍ය නිලධාරීන්ගේ පාලනයක්, ජනතාවත් හුරු වෙලා තිබෙන ඇතැම් කොටස් මේ දූෂණ වංචා සම්බන්ධයෙන් මේවා පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ රටේ නඩුවක් අහන්න ගියාම අවුරුදු 10ක් 15ක් ඒ නඩුව ඇදෙනවා. එතකොට ඒ නඩුව ඇදෙන හින්දා වැරදි කරපු මිනිස්සුන් දඬුවම් හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ තිබෙන තත්ත්වයන් මට මේ කතා කරන්න වෙලාව මදි. බොහොම ස්තුතියි මේ වෙලාව දුන්නට. ඒක නිසා අපිට කිය යුතු දේවල් බොහෝ දේවල් තිබෙනවා. ඒක නිසා පළවෙනි කාරණේ මේ රට වැටිච්ච දූෂණය, වංචාව, හොරකම, නාස්තිය, පෞල්වාදය මෙන්න මේවා නවත්වලා අපි එක ගමනක් යනවා නම් අපි සහයෝගය දෙන්න ලෑස්ති. මම අවුරුදු දෙකක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට යෝජනා කරපුවාම සර්වපාක්ෂික ආණ්ඩුවක්. මං එතෙන්දි හැම වෙලේම කිව්වේ මම හිටපු ජනාධිපතිවරයෙක් විදියට මට කිසිම තනතුරක් එපා. මම අගමැතිකමකටවත් ඇමැතිකමකටවත් මම එන්නේ නැහැ. අපි පක්ෂයක් විදියට පක්ෂයේ අනික් මැති ඇමතුරුන් යම් යම් තනතුරු ගන්නවා නම් ඒ විදියේ සාධාරණ වැඩපිළිවෙලක අපි ඒ වගේ එකකට ලෑස්ති. හැබැයි අපි බොහොම පැහැදිලිව කියන්නේ ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක තිබිය යුතු නීතිමය තත්ත්වයක් තුළයි ඒක සිද්ධ වෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවට වෙන යෝජනාවක් ගෙනල්ලා ඒ යෝජනාවේ තිබෙන මොනවා හරි වෙනස්කම් තිබෙනවා නම් අලුතෙන් එකතු කරපු ඒවා තියෙනවා නම් ඒවා දාලා ඒ තුළ යම් එකඟත්වයක් ඇති කර ගැනීම තමයි අවශ්‍ය වන්නේ. එහෙම නැතුව මේ ජනාධිපති වෙන්න හිට අනිද්දා මේ ජනාධිපති වෙන්න ටයිකෝට් ගහගෙන ඇඳුම් මාරු කරගෙන ඉන්න අයට වැඩිය මේ රට ගැන අපිට කැක්කුමක් තිබෙනවා. ඒක නිසා ඒ තැනට අපි වැඩ කරමුයි කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. මට වැඩිපුර කාලයක් දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට.
මේ ස්තුතිවන්ත වෙන ඔබතුමාට. මීළඟට ගරු එස් අඩෙක්කලනාදන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
රන්රි ලාව හොමනි මිනිස් හොන්ඩබල් ஒவ்வொரு மெம்பரும் கூட பேச விட்டுட்டு நீங்க எங்கட டைம்ல குறைக்கிறது அவ்வளவு நீதியாக தெரியவில்லை. எனக்கு முன் பேசிய முன்னாள் ஜனாதிபதி அவர்கள் கூடுதலான நேரத்தை எடுத்துக்கொண்டார். எனக்கு 7 நிமிஷம், 10 நிமிஷத்துல 7 நிமிஷம் எங்களுக்கு தாரீங்க. நன்றி. சர்வதேச நாணய நிதியம் நிதி வழங்குவதாக ஜனாதிபதி அவர்கள் காலையிலே உரையாற்றினார்கள். உண்மையிலே இந்த நிதியம் என்பது எங்களுடைய ஏழை மக்களுடைய வாழ்க்கையை, அன்றாட முளைக்கின்ற மக்களுடைய வாழ்க்கையை, வைத்தியசாலை, பாடசாலைகள் இவைகள் முக்கியத்துவம் பெறுவதற்கான வாய்ப்புகள் இருக்க வேண்டும் என்று நான் இறைவனை பிரார்த்திக்கின்றேன். ஆகவே இந்த கொடுக்கப்படுகின்ற நிதியானது எங்களுடைய நாட்டிலே அன்றாடம் கூலி வேலை செய்து உழைக்கின்ற மக்களுடைய நிலைமையை மாற்ற வேண்டும் என்று நான் மீண்டும் இந்த சபையிலே கேட்டுக்கொள்கிறேன். அது மட்டுமல்ல, இந்த இனப்பிரச்சனை என்பது தொடர்ச்சியாக ஏமாற்றப்படுகின்ற ஒரு நிலை காணப்படுவதை உணரக்கூடியதாக இருக்கிறது. ஆகவே சர்வதேச நாணய நிதியம் பல விடயங்களை நிபந்தனையாக வைத்திருக்கிறது. அதிலே ஒன்றை, இனப்பிரச்சினை தீர்க்க வேண்டும் என்ற நிபந்தனையும் இந்த சர்வதேச நாணய நிதியம் வைக்க வேண்டும் என்ற கோரிக்கையை இந்த உயர் சபையிலே நான் வேண்டுகோள் விடுக்கின்றேன். அப்பொழுதுதான் உடனடியாக இனப்பிரச்சினை தீர்வதற்கான வாய்ப்புகள் கிட்டுவதற்கான சந்தர்ப்பம் வரும். ஆகவே சர்வதேச நாணய நிதியத்திடம் இந்த இனப்பிரச்சினையை தீர்க்க வேண்டும் என்ற நிபந்தனையை வைக்க வேண்டும் என்று இந்த கோரிக்கையை நான் முன்மொழிகின்றேன். அது மட்டுமல்ல, பல நிபந்தனைகள் வைத்தாலும் கூட இந்த ஊழலை நிறுத்த வேண்டும் என்று இந்த சர்வதேச நாணய நிதியம் நிபந்தனை விதித்திருக்கிறது. எங்களுடைய நாட்டிலே இந்த நிதியை பெறுவதற்கு பல கஷ்டங்கள் படுகின்ற சந்தர்ப்பங்கள் எப்படி உருவாகியதென்றால், இந்த ஊழல் மலிந்து போன காரணத்தால் ஆட்சியாளர்கள் ஊழலை முதன்மையாக கொண்டு செயல்பட்டதால் தான் இந்த நாடு இன்றைக்கு வங்குரோத்த நிலைக்கு உள்ளாக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த நிலை மாற வேண்டுமாக இருந்தால், இனியும் பல நாடுகளிலே கடன் வாங்குவதை நிறுத்துவதாக இருந்தால் இந்த ஊழல் சம்பந்தப்பட்டவர்கள் விசாரிக்கப்பட வேண்டும். நான் ஜனாதிபதியிடம் ஒரு வேண்டுகோளை விடுக்கின்றேன். இந்த விடயத்திலே நீங்கள் நியாயமாக நடக்க வேண்டும். ஊழல் சம்பந்தப்பட்டவர்களை விசாரித்து தண்டனை கொடுக்கின்ற வாய்ப்பை உருவாக்குகின்ற போதுதான் இனிவரும் காலங்களிலே இந்த கடன் வாங்குகின்ற நிலையை மாற்றுவதற்கான, ஊழல் இல்லாத நாடாக மாறுகின்ற போதுதான் இந்த நாட்டிலே பொருளாதாரம் மிக உச்சகட்டத்தை அடைந்து ஒரு செழிப்புமிக்க நாடாக மாறுவதற்கான வாய்ப்பு இருக்கிறது. இது என்னுடைய குற்றச்சாட்டு, ஏற்கனவே நான் வைத்த குற்றச்சாட்டு. இது நடுவன் அரசிலே மட்டும் இந்த ஊழல் சம்பந்தப்பட்டவர்கள் இருக்கிறார்கள் என்று இல்லை. ஒவ்வொரு மாவட்டத்திலும் ஒரு சில அதிகாரிகளும் இதிலே சம்பந்தப்பட்டிருக்கிறார்கள். இன்றைக்கும் அந்த ஊழல் சம்பந்தமான விடயங்களை கையாண்டு வருகிறார்கள். அவர்களை தண்டிக்கின்ற வகையிலே ஒரு சட்டத்தை இயற்றி இந்த ஊழலை செய்தவர்களை, இந்த நாட்டை வங்குரோத்து நிலைக்கு கொண்டு வந்தவர்களை உடனடியாக நீதிமன்றத்திலே நிறுத்த வேண்டும் என்ற கோரிக்கையை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கொக்கு தொடுவாயில் எந்தவித முன்னேற்றமும் இன்றி நூற்றுக்கணக்கான ஏக்கர்களை நில அளவை திணைக்களம் தன்னுடைய ஆளுமையை கொண்டு கல்களை நாட்டியிருக்கிறார். எங்களுடைய இந்த தேசத்திலே தொடர்ந்து நடைபெறுகின்ற ஒரு விடயம் இந்த நிலங்களை அபகரிப்பது. ஒவ்வொரு திணைக்களங்களும் காணி உரிமையாளர்களுக்கு கூட தெரியாது. உறுதி வைத்துக் கொண்டிருக்கின்ற எங்களுடைய விவசாயிகள், எங்களுடைய நில சொந்தக்காரர்கள், அவர்களுக்கு தெரியாது இந்த முல்லைத்தீவிலே இந்த நிலங்களை அபகரிக்கின்ற சூழ்ச்சிகள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. குறிப்பாக எங்களுடைய வன்னி மாவட்டத்திலே இந்த முல்லைத்தீவு மாவட்டம் என்பது மிக மோசமான முறையிலே இந்த நில அககரிப்பு என்பது திட்டமிட்டபடி நடந்து கொண்டிருக்கிறது. இது ஏற்கனவே நாங்கள் சொல்லியிருக்கிறோம், உடனடியாக இதை நிறுத்த வேண்டும் என்று. ஆனால் இதை நிறுத்துவதற்கான எந்த சந்தர்ப்பமும் இருக்கவில்லை. ஜனாதிபதியிடம் நாங்கள் முறையிட்டோம். அவருடைய உத்தரவை கூட அதிகாரிகள் பின்பற்றுகிறார்களா என்று ஒரு சந்தேகம் வருகிறது. அவர் நிறுத்த வேண்டும் என்று சொன்னாலும் கூட அதை அவர்கள் நிறுத்த முடியாத ஒரு நிலையிலே எங்களுடைய நிலங்களை அபகரிக்கின்ற ஒரு துப்பாக்கிய திட்டமிட்டு சிங்கள குடியேற்றத்தை கொண்டு வருகின்ற ஒரு சூழலை உருவாக்கி கொண்டிருக்கிறார்கள். இந்த நாட்டிலே ஐக்கியம் வேண்டுமாக இருந்தால் அனைத்து சமூகமும் சமனாக பார்க்கப்பட வேண்டும். ஆகவே இந்த விடயத்திலே ஜனாதிபதியும் இந்த அரசாங்கமும் உடனடியாக இந்த நிலத்தை கையாளுகின்ற முறையை கைவிட்டு எங்களுடைய மக்களுடைய நிலங்களை அவர்களுக்கு கிடைக்கின்ற வாய்ப்புகளை உருவாக்க வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்கிறேன். அது மட்டுமல்ல, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நான் நினைக்கின்றேன் 27/10/2000 வீரகேசரியிலே முதன்மை பக்கத்திலே வந்த பெரிய பாரிய படுகொலை என்பது புனர்வாழ்வு முகாம் படுகொலைகள் குறித்து 200 கிராமவாசிகள் போலீசாரால் கைது என்ற தலையங்கத்திலே அந்த புனர்வாழ்வு அளிக்கப்படுகின்ற முகாம்களிலே தமிழர்கள் படுகொலை செய்யப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கான விசாரணைகள் நடைபெற்றதாக காட்டிக்கொண்டாலும் கூட இந்த விசாரணைகளில் என்ன தீர்மானம் என்ன அதன் ஊடாக நீதிமன்றம் என்ன சொல்லியிருக்கிறது என்பது திட்ட தெளிவாக வெளிக்கொணரப்படவில்லை. ஆகவே இந்த புனர்வாழ்வு முகாமிலே செய்யப்பட்ட படுகொலைகள் யாரால் செய்யப்பட்டது என்பதை உடனடியாக கண்டறிவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டதா அல்லது நீதிமன்றத்திலே இந்த பிரச்சினை ஒரு தீர்மானமாக ஒரு தீர்ப்பை தந்திருக்கிறதா என்பதை இந்த உயர் சபையிலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இப்படி பல விடயங்கள் எங்களுடைய தமிழ் மக்களுக்கு இழைக்கப்படுகின்ற அநீதிகள் மூடி மறைக்கப்படுகின்ற ஒரு செயல்பாட்டை நாங்கள் தொடர்ந்தும் கண்டுகொண்டிருக்கிறோம். ஆகவே இந்த 2000 ஆண்டு நடைபெற்ற படுகொலை நீதிமன்றம் என்ன தீர்ப்பு அளித்திருக்கிறது என்பதை வெளிக்கொணர வேண்டும் என்று இச்சந்தர்ப்பத்தில் நான் கேட்டுக் கொள்கிறேன். ஒரு நிமிடம் தாருங்கள். நாளைய தினம் எங்களுடைய கடத்தொழிலாளர்கள் ஆர்ப்பாட்டம் ஒன்றை செய்ய இருக்கிறார்கள். உண்மையிலே அந்த ஆர்ப்பாட்டம் நான் நினைக்கின்றேன் வெளிவார அமைச்சர் அவர்கள் ஒரு சிறிய கூற்றை சொன்னதன் பின்னணியிலே இந்த போராட்டம் ஆரம்பிக்கப்பட்டிருக்கிறது. அது எப்படி என்றால் இந்திய மீனவர்கள் வருகையை பாஸ் முறை கொண்டு ஒரு நடைமுறைப்படுத்தப்படுகின்ற அதனால் வருகின்ற வருமானத்தை எங்களுடைய மீனவ சமூகத்திற்கு வழங்க வேண்டும். அதனூடாக வருமானத்தை பெறுகின்ற போது இந்த பொருளாதார ரீதியிலிருந்து மீண்டுகள முடியும் என்ற ஒரு பேச்சை ஒளிவாரத்துறை அமைச்சர் அவர்கள் எடுத்துரைத்தார்கள். எனக்கு ஒரு சந்தேகம், எங்களையும் எங்களுடைய மக்களையும் இந்திய மக்களையும் கொழுவி விடுகின்ற ஒரு பேச்சாகத்தான் நான் இந்த பேச்சை பார்க்கின்றேன். ஏனென்றால் ஏற்கனவே இந்திய தோழர்களின் வருகையால் பல இன்னல்களை பட்டுக் கொண்டிருக்கின்ற எங்களுடைய மக்கள் இப்பொழுது இந்த முறையை வெளிவாரத்துறை அமைச்சர் சொன்னதன் அடிப்படையில் அது நடைமுறையிலே வரக்கூடிய வாய்ப்புகள் இல்லை, இருந்தாலும் எங்களுடைய மீனவர்கள் இதிலே அச்சம் கொண்டிருக்கிறார்கள். எங்களை பொறுத்தமட்டிலே இந்த இந்த விடயம் இந்த கூற்று எங்களையும் இந்தியா மக்களையும் தமிழ் தரப்பிலே கொழுவி விடுகின்ற அடிபட வைக்கின்ற ஒரு கூட்டாகத்தான் நாங்கள் பார்க்கிறோம். தயவு செய்து எங்களையும் தமிழ்நாட்டு மக்களையும் இந்தியாவையும் கொழுவி விடுகின்ற சிண்டு முடிக்கின்ற வேலைகளிலே யாரும் பார்க்க வேண்டாம், நாங்கள் அதை பார்த்துக் கொள்ளுவோம். ஆகவே இந்தியாவோடு எங்களுடைய நெருக்கத்தை இடைவெளியை கொண்டு வருவதற்கான வாய்ப்புகளாக இந்த கூட்டுகள் இருக்கிறது. இந்த கூட்டுகளை வைத்துத்தான் மீனவர் சமூகம் ஒரு ஆர்ப்பாட்டத்தை மேற்கொண்டிருக்கிறார்கள். அவர்களும் இந்தியாவை எதிர்க்கின்ற ஒரு சூழலை அவர்கள் கொள்ளவில்லை என்பதை சந்தர்ப்பத்தில் நான் சொல்லிக் கொள்கிறேன்.
හිටපු ජනාධිපතිතුමා නතර කරන්න කියද්දී වෙලාව ගත්ත නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කෙසේ නමුත් අද මේ රටේ දුක් විඳින ජනතාව පීඩනයට පත් වෙලා ඉන්න ජනතාවට යම් සහනයක් ලැබෙන සහ සැලැස්මක් ඇතුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව අවකාශය සලසා දෙන්න වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ආණ්ඩුව මේ පිළිබඳව සාකච්ඡා කරලා කතා කරලා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ අවැසි කටයුතු කරලා අවස්ථාව සලසා දීලා තියෙනවා. මේ වෙලාවේදී අපි බලන්න ඕනේ රටක් හැටියට අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. මේ රටක් හැටියට ගන්න ඕන ක්‍රියාමාර්ගය මම එදත් කිව්ව එකක් තමයි, පළවෙනියෙන් අපේ රට අපේ මාතෘභූමිය. මේ මාතෘභූමිය ගැන හැඟීමක් නැතුව බලය අරමුණු කරගෙන විවිධාකාර
ක්‍රියාකාරකම් කරන ක්‍රියාකාරකම් වලට උපදෙස් දෙන ක්‍රියාකාරකම් වලට උඩගෙඩි දෙන අය බවට පරිවර්තන වුණාම රටක් විනාශයට පත් වෙනවා. අපි දන්නවා මේ රටේ ආර්ථිකය විනාශ වුණා. ඒ වගේම අනිත් අයට දඬුවම් කරන්න ඕනේ කියලා විවිධාකාර කතන්දර කිව්වත් අපිට අමතක වෙලා තියෙනවා LTT ව්‍යාපාරයත් එක්ක අවුරුදු 30ක යුද්ධයේ නිසාම රටට වුණු විශාල පරිහානිය, දේපළවලට වුණ ආර්ථික අහේනි, ඒ විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ එදා කරපු මහා විනාශය. මෙන්න මේ වගේ විනාශයන් සියල්ල ඉස්සරහට ගෙරග ආපුවම සුද්ධවන්තය වගේ අපි අද කතා කරන්න සූදානම් වෙලා තියෙනවා යම් යම් තැන්වල ආර්ථික පරිහානියට පත් වෙලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේකෙදී අපි හැමදාම කතා කරපු දෙයක් තමයි මේ දේශපාලන ශාස්ත්‍රයට ආපම දන්සල් යෝජනා ටිකත් එක්ක තමයි බලය ලබා ගන්න සූදානම් වෙන්නේ. ඒ දන්සල් විදියට නැත්තම් අපි කතා කරුවොත් එහෙම දෙන දීමනා ගැන කතා කරලා ඡන්ද ගන්න සූදානම් වෙනවා. රටේ ජනතාවත් මේ සඳහා වගකීමක් ගත යුතු වෙනවාමයි අපිට මොකද වෙන්නේ කියලා. ඉතිහාසය අමතක කරන්න පුළුවන් කමක් නැහැ. දිවංගත සිරිමා බණ්ඩාරනායක මැතිණිය 1970 ගණන්වල එතුමිය රටට ප්‍රකාශ කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යන්න අවශ්‍ය නැහැ. අපි වවමු, අපි නගා සිටෙමු, අපි එකමෙන් නැගිටලා ක්‍රියාත්මක කරගෙන යමු කියලා. ඒ ක්‍රියාත්මක කරලා යන්න කියලා කතා කරන වෙලාවේදී එදායකට එරෙහි වෙලා අපි කන්න දෙන්නම්, අපි ගෙනල්ලා දෙන්නම්, අපි ඒ සඳහා ක්‍රියාත්මක කරන්නම් කියලා කියපු වෙලාවේදී වැඩිපුරම පහර ගහපු කෙනෙක් තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. JR ජයවර්ධන මැතිතුමාත් එක්ක එදා ක්‍රියා කරපු ආකාරය ඉතිහාසය දන්න අය ඒ විදිහට කතා කරයි. අද දවසේ අපි අද මේ කතා කරන වෙලාවේ අද දවස වෙනකොට මාර්තු 22 දිවංගත DS සේනායක මැතිතුමාගේ ගුණානුස්මරණ දිනය. එතුමා එදා ඒ වගා කිරීම සඳහා වගා සංග්‍රාමය ආරම්භ කරලා ජලාශය ඉදි කරලා නැවත පදිංචි කිරීම ඇති කරලා ඒ සඳහා ක්‍රියාත්මක කරපු එක අපි ඉස්සරහට යන්නේ නැතුව අපි එකින් එකට ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක කරපු ආකාරය. එසත මං කනගාටු වෙනවා එදා ඒ වගේ කතා කරනකොට. එදා ඒගගේ විරුද්ධ වුණේ ඒ සඳහා කකුලෙන් ඇදලා ජනතාවට වෙනත් බලාපොරොත්තු දුන්නේ නිකන් දෙන්නම් කන්න ගෙනත් දෙන්නම් කියලා කතා කරපු ප්‍රේමදාස මැතිතුමාගේ පුතුණුවන් විපක්ෂ නායක හැටියට අද මොකද්ද කතා කරේ? හර්ෂ සිල්වා මැතිතුමා අද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පිළිබඳව හොඳ නරක දෙකම පැහැදිලිව කතා කරා. අපි එහෙම කතා කරන්න ඕනේ. අවශ්‍ය දෙයට අවශ්‍ය දැන් කතා කරන්න ඕනේ. වැරදුණු තැන් තියෙනවා නම්, තහංචි තියෙනවා නම් ඒ පිළිබඳ කතා කතිකාවකට ඇවිල්ලා ඒ සඳහා අරමුණු කරගෙන අපි ආ යුතු වෙනවා. නමුත් විපක්ෂ නායක මැතිතුමා වගකීමෙන් තොරව කතා කරුවයි කියන එක තමයි මම පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. එදා විවිධාකාර විදියට මම පුදුම වෙන්නේ නැහැ. විවිධාකාර විදියට දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා එදා පාර්ලිමේන්තුවේ කතා කරනකොට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පුතෙක් නෙවෙයි ඉස්පිරිතාලේ මාරුණාද කියලා කතා කරපු විදියට කතා කරපු කෙනාගේ දරුවා මේ විදියට කතා කරනකොට මම කනගාටු වෙන්නේ නැහැ. මේ කාරණේ මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පොහොට්ටුවේ කුජීත වුණු පොහොට්ටුව ඔවුන්ගේ අත උස්සලා මේ ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව කතා කරලා අපිට අවමාන අවලාද කියන්න මේ පාර්ලිමේන්තු උපකාර කරගත්තා. ඒකෙත් නින්දිතයි. ඒ අතීතය ගැන නෙවෙයි කතා කරන්න ඕනේ. වර්තමානයේ රටේ සන ජනතාව වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග, දිය යුතු ක්‍රියාමාර්ග මොකද්ද කියලා අවබෝධයෙන් යුතුව කතා කළ යුතු වෙනවා. එසේ නේද ක්‍රියාත්මක වෙන්න ඕනේ. තරුණ මන්ත්‍රීවරු ඉන්නවා. තරුණ මන්ත්‍රීවරුන්ගේ අනාගතය අඳුරු කරගත යුතු නෑ. ඔවුන්ට දිගමනක් යන්න වෙනවා. එදා තිබ්බ ප්‍රතිපත්තිමය, එදා තිබ්බ ක්‍රියාදාමයම නෙවෙයි, ඊට වැඩිය තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා. තාක්ෂණයත් එක්ක බද්ධ කරගෙන ඒ දේශපාලන රටාවත් තරුණයන් අතරට ගෙනියන්න ඕනේ. ඒ දරුවන් දුවා දරුවන් වෙනුවෙන් අපි රටක් තනන්න, ඒ දුවා දරුවන් වෙනුවෙන් අපි ඒ සඳහා ක්‍රියාත්මක කරන්න යා යුතු වෙනවා. අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. අපි අසල්වැසි රට ඉන්දියාවත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් ඉල්ලා ගත්ත ආර්ථිකයේ කඩාන වැටෙනකොට විශාල ලෝකයේ විශාල රටවල් තෙල් නිදි තිබුණු තර රටවල් ආර්ථික වශයෙන් කඩාන වැටෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් අරගෙන ක්‍රියාත්මක කළා නැගිට්ට ඒ කියන ආකාරයෙන් නෙවෙයි ඔවුන් ඒ ආකාරයට කටයුතු කරමින් ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය වැඩි කරගෙන ක්‍රියාත්මක කරපු ආකාරය ඉතිහාසයේ පුරාවට අපිට අහන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි වගේම තර්ජන ගර්ජන වලට අපි වගේම යුදමය ක්‍රියාදාම වලට යටත් වුණු රාජ්‍යයක් තමයි කොරියාව. ඉදායි කොරියාව යටත් වෙන වෙලාවේදී කොරියා රාජ්‍ය ආර්ථික පරිහානියකට පත් වෙන වෙලාවේදී රටේ සමස්ත ජනතාව පක්ෂ විපක්ෂ වලින් තොරව ඒ සියලු දෙනාම එකට එකතු වෙලා කොරියාව නැගිටවමු කියන කාරණය තුළ ඔවුන් එකට නැගිට ගත්ත ආකාරය ක්‍රියාත්මක කරා නේද? මෙන්න මේ තත්ත්වය තුළ අපි ඒ යුද්ධය ඉවර කර ගැනීම සඳහා අපිට යුද්ධය අවශ්‍ය නැතයි කියන තැන ඉඳලා යුද්ධය බේරලා දෙන්න කියන විතරයි අරමුණු කරගත්තේ. යුද්ධය බේරා දෙවීම සඳහා ක්‍රියාත්මක කරන්න නායකෙක් අපි ඒ වෙලාවේ පත් කරගත්තා. මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරගන්නකොට අපි ඉල්ලුවේ එකක් එක දෙයයි, ඒ වෙන මොකක්වත් නෙවෙයි, මේ යුද්ධය හවර කරලා දෙන්න කියලා. අද ඒ යුද්ධය හවර කරලා රටේ සංවර්ධනයේ ක්‍රියාදාමයට ගිහිල්ලා ඒ රටේ සංවර්ධනය තුළ යන වෙලාවේදී අපි කතා කරනකොට ඒකෙදි ණය බර සහ ණයෙන් රට පිරීලා තියෙනවා, ඒ නායකින්න දඬුවම් දෙන්න ඕනේ කියන කතාන්දරයට ක්‍රියාත්මක කරන වයෙන්වරු කියා ක්‍රියාත්මක කරන වැරදි කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න, ඒක කිසි ගැටලුවක් නැහැ. මේ වගේම ඒ තත්ත්වෙන් මෙරට ගේන්න, මෙරට ඉස්සරහට ගෙනියන්න සූදානම් වෙන්නේ වැරදි ආකල්ප තුල අරමුණ බලය කරා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන ආකල්ප නිසා නේද? රට ආපස්සට අල්ලු කරන්න සූදානම් වෙන්න එපා, රට ආපස්සට ඇදලා දාන්න සූදානම් වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාරගත්තේ එදා ඒ අභියෝග බාරගත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මේ රටට ආදරේ තියෙන කෙනෙක් හැටියට. එහෙමනම් අපි තමයි විරුද්ධ වෙන්න ඕනේ, අපි තමයි ඔහු විවේචනය කෙරුවේ, අපි තමයි පැහැදිලි ලෙසම වේදිකාවක් ගැන ගිහිල්ලා කතා කරේ. නමුත් රට වෙනුවෙන් අපි එතුමත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක කරේ රටේ ජනතාව අනාගත අභිවෘද්ධිය, අනාගත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා එතුමා නැකත් බැලුවා කියලා, නැකත් බල්ලා එතුමා කිව්වේ එතුමාගේ පියාගේ උපන්දින දවසේ තමයි ඇවිල්ලා හරියට මේ දාබඳ නැකත තිබ්බේ කියන එකත් එතුමගෙන් අහන්න ඕනේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ප්‍රේමදාස මැතිතුමාගේ උපන්දිනේ දවස් තමයි දිවුරුන් දුන්නේ කියලා. එහෙමනම් අද IMF එක නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ පිළිබඳව රටට ලැබුණා, රටේ නිසි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා කිව්වේ DS නායක මැතිතුමාගේ 71 වෙනි ගුණානුස්මරණ දිනේ දවසේ කියන එකත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාත් එක්ක පක්ෂ විපක්ෂ පක්ෂ අරමුණු නෙවෙයි, පක්ෂ දේශපාලනත් එක්ක අපි ගැටෙමු, ඒ සඳහා ක්‍රියාත්මක වෙමු. හැබැයි පළවෙනිම ශ්‍රී ලංකා මාතාව කියන තැන ඉඳලා අපි ඉස්සරහට යන්න ඕන. අපිටම ශ්‍රී ලංකා මාතාව ගැන ඉස්සරහට ගෙනියන්න. ශ්‍රී ලංකාව දූපතක්, දූපත් රාජ්‍යයක් තුල අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපි හිතන්න ඕන. අපිට විශාල ආදායම් මාර්ග ඇත්තේ නැහැ. ආදායම් මාර්ග කළමනාකරණය කරගන්න ඕන. කළමනාකරණය කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න ඕන. වංචා දූෂණ වෙනවා නම් ඒ වංචා දූෂණ වලට නිසි වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීම සඳහා සකස් කරගත යුතුයි. අද දවසේ ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා. මම කියන්න කැමති අපි රජයේ පිටව ගත්තට පස්සේ අපිට නොහිතූ නොපැතූ වෙලාවක කොරෝනා කියන ලෝක රෝග වසංගතය ආවා. අවුරුදු දෙකක් ආර්ථික විශාල ලෙස පල්ලයට වැටුණා. එක රජයේ සේවකයෙක්ගේ වැටුප නතර කරේ නැහැ. වැටුප නතර කරනවා විතරක් නෙවෙයි, එක අනිත් සහනාධාර දීම දෙකුණ තෙකුණකින් ලබා දීලා එක රටේ පුරවැසියෙකුට ඒ එන්නත ලබා දෙන්න ඩොලර් 15ක් වැය කරලා මේ මරණ සංඛ්‍යාව අඩු කරලා ඒ සඳහා නිසි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා. ඒවා අමතකයි සමහර වෙලාවට. එතකොට ආදායමක් එන්නේ නැතුව වියදම විතරක් ක්‍රියාත්මක වෙනකොට අපේ රටේ සංවර්ධනය අඩාල වුණා. ඒක ඇත්ත. ඒ සඳහා නිසි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මත ජීවත් වෙන්න අපි සූදානම් නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගකීම ගන්නවා නම් අපි ණයබරින් තියලා තියෙනවා නම් ඒක සහන කාලයක් හරි අපි ගත්තට පස්සේ නැවත ලෝක බැංකුව ආධාර සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර අපිට ලබා ගැනීමේ අරමුණක් හැම වෙලාවෙම පෞගිය දවස්වල කිව්වේ බංකොලොත් රාජ්‍යයක් කියලා ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බණ කියන්න වගේ හැමදාම කියන්න පටන් ගත්තා විපස්සේ බංකොලොත් රාජ්‍යයක් කියලා අදින් පස්සේ ඊයන් පස්සේ අපිට බංකොලොත් රාජ්‍යයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ අපි දිලියෙන් නැගින රාජ්‍යයක් ඇටියට එනිසයි කියන්නේ සියලු විපක්ෂ තියලම අකත්තල් බැලගෙන ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් එකට එකතු වෙලා වැඩ කරමු විවේචනය කරමු වැරදි තියෙනවා නම් විවේචනය කරමු අපි පක්ෂයක් ඇතුළේ විවේචනය කරනවා අපි ආණ්ඩුවක් ඇතුළේ අපි විවේචනය කරනවා මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බෑ කියලා සම්පින්නන අදහස් ගත්තම අදහස් ගණනාවක් තියෙන්න පුළුවන් ඒ අදහස් එක්ක එකතු වෙලා ඉස්සරහට යන්න අවකාශය සලසා ගන්න ඕනේ ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගත්තම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අද තීන්දුව කීපයක්ම අරගෙන තියෙනවා ඒ තීන්දුව පිළිබඳව ඔබතුමන්ලා විශේෂ අවධානය යොමු කරගන්න ඕනේ මේ බදු නිදහස් දීමනාවක් ඒ වගේම ඉන්ධන මිල තීරණය කිරීමක් ඒ වගේම තව වැඩි තව එනවනම් තව ඩොලර් බිලියන 7ක කලිනම් ආධාර අපිට හම් වෙනවා නම් ඒ ආධාරත් එක්ක රට සංවර්ධනය කිරීමට යනකොට උද්දමන අනුපාතයේ තනි අය අගයක් දක්වා නැවත ගෙනීමට අපි අපේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඒ වගේම රජයේ ආදායම 2026 වෙනිවට දළ දේශීය නිෂ්පාදනයේ 14% දක්වා වැඩි කර ගැනීම සඳහා අරමුණු කරගෙන තියෙනවා දූෂණයට හේව නීති සම්පාදනය කිරීමත් මේ තුල ක්‍රියාත්මක කරනවා කියන එකත් වගකීමෙන් යුක්තව ක්‍රියාත්මක කරන්න ඕනේ තීරණය කරන ලද ඉලක්කයට අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා ආයෝජකයන් එන්න කියලා අපි කතා කරනවා ආයෝජකයෝ නිරන්තරයෙන්ම එන්න සූදානම් වෙලා තියෙනවා ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් තවත් දීර්ඝ ගමනක ආරම්භයක් හැටියට අපි ගන්න ඕනේ ඒ වගේම අපේ තියෙන දේපල අපේ තියෙන ප්‍රධානයන් සාමාන්‍යයෙන් ගත්තම ඒත් එක්කම ක්‍රියාත්මක කරන අවස්ථාව අවකාශයේ සලසා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපෙන් තියෙන සම්පත්වල වටිනාකම අරගෙන අපි ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ වගේ සුන්දර පරිසරයක් මේ ශ්‍රී ලංකා මාතාවේ පැය දෙකක තුනකින් අපිට අපි දේශගුණය මාරු කරගෙන යන්න පුළුවන් සංචාරක කලාපයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් අවස්ථාව අවකාශයේ තියෙනවා. එයින් ප්‍රයෝජනය ගන්න ඕනේ. අපි කාලා අඹ ගෙඩියක් විසි කර අඹ ඇටයක් විසි කරා බොන්චියට කිසි කරත් නිසි වෙලාවට මොන තැනකපත් පැලවෙන තැනකට එන බවට පරිවර්තන වෙනකොට වගා කරන්න පුළුවන් වේ සඳහා පෝෂණය කරන්න පුළුවන් අවකාශයේ අවස්ථාව තියෙනවා ඒ සඳහා අපි එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම නැතුව ක්‍රියාත්මක නොවනවා නම් උදාහරණයක් ඇටියට බලන්න මේ අධ්‍යාපනයේ උද්ඝෝෂණයන් පිට අද දවසේ ක්‍රියාත්මක කරනවා ඒ නිසා මේකේදී වෘත්තීය සමිති නායකයෙක් කියන ගන්න එක්කෙනෙක් ගැන ඊයේ මන් දැක්ක රූපවාහිනී වැඩසටහනක සමන් ජයසිංහ කියලා වෘත්තීය සමිති නායකෙක් ඒ නායකයා 2006 දී ඉතරයි පාසලට ගිහිල්ලා තියෙන්නේ 2006 ඉඳලා 2023 වෙනකල්ම පාසලකට ගිහිල්ලා නැහැ හැබැයි 2006 ඉඳලා ලක්ෂය ගානේ 2023 වෙනකල් පඩි ගත්තොත් එහෙම කොච්චරක් අරන් තියනවද දරුවෙක් නිර්මාණය කරන්න අවකාශය අවස්ථාව සීල නැහැ උන්ගේ වෘත්තියයි තිවස්කම් ගැන විතරයි කතා කරන්නේ අපි දරුවන් වෙන වෙන රට හදන්න සූදානම් කරන්නේ දරුවන් වෙන වෙන රටයි ඉස්සරහට ගෙනියන්න සූදානම් කරන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන තුල නව තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගෙනියන්න ඔවුන්ට ලෝකයේ ජයග්‍රහණය කරන්න අවස්ථාව අවකාශය සලසා ගන්න සූදානම් වෙන්නේ එනිසා නිසි අධ්‍යාපන කළමනාකරණයක් අධ්‍යාපනයේ මුදලක් ලබා දීලා ක්‍රියාත්මක කරන් සෞඛ්‍යයට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන්න දැන් අපිට නැගිරින්න පුළුවන් දිරියෙන් නැගිරින්න අවශ්‍ය කටයුතු කරමු එනිසා මම දන්නවා ඔය පැත්තේ අපේ ඉස්සත් නායක මැතිතුමා වගේ මධ්‍යස්ථවාදීව රට ගැන හිතන ආදරය කරන උදවිය ඉන්නවා ඒ ගරු මන්ත්‍රීතුමාලා අධ්‍යක්ෂින් තියන ඒ සඳහා එකතු වෙලා අපි ක්‍රියාත්මක කරගෙන යන රට ගොඩ ගැනීම සඳහා ಭಾರತ මාතාවක් වෙනුවෙන් එක දජයක් යටතේ ඉන්දියාව ගොඩ නැගුණා නම් ඇයි ශ්‍රී ලංකා සිංහ දජය යටතේ අපි ශ්‍රී ලංකා මාතාව හැටියට ගොඩ නැගෙන්න බැරි අනාගත පරපුරු වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මේ මාතෘභූමිය ඉතුරු කරලා දෙන්න අපි ජීවිතේ තව කෙටි කාලයක් ජීවත් වෙයි නමුත් මේ රට එතෙන්ට ගෙනියන්න අපි අවශ්‍ය කරගන්න ඕන. මම මගේ කියන එකට වඩා අපේ රට අපේ දේ කියන එක හැඟීමෙන් යුක්තව ක්‍රියාත්මක කරන කඩිනමින් ක්‍රියාත්මක වෙමුයි කියලා ප්‍රකාශ කරමින් මම නිරන ස්තුතියි.
ස්තුතිගරු වන්තිතුමනි.